මේ බදු ප්‍රධාන වශයෙන් පුතේ කොටස් දෙකකට බෙදෙනවා ඍජු බදු සහ වක්‍ර බදු කියලා. මේ බදු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා ඍජු බදු සහ වක්‍ර බදු කියලා. එතකොට ඍජු බද්දක් කියලා කියන්නේ බදු බර බද්දට යටත් වන්නා විසින්ම දරන්න ඕනේ බාණ්ඩ හා සේවා මිල කෙරෙහි ඍජු බලපෑමක් නැති බදු. මොකද පුතේ ඍජු බද්දක් කියලා කියන්නේ බදු බර අනිවාර්යෙන්ම බද්දට යටත් වන්නා විසින්ම දරන්න ඕනේ බාණ්ඩ හා සේවා මිල කෙරෙහි ඍජු බලපෑමක් නැති බදු. අපි කිව්වොත් එහෙම ආදායම් මත බදු, දේපල මත බදු, මෙන්න මේවට අපි කියනවා පුතේ ඍජු බද්දක් කියලා. දැන් මේ ඍජු බද්දක විශේෂ ලක්ෂණ මොනවද? මේ ඍජු බද්ද තමයි බාණ්ඩ හා සේවා කෙරෙහි ඍජු බලපෑමක් නැවන පළවෙනි ලක්ෂණය. එහෙනම් අපි දැන් ශීර්ෂයක් ලියා ගන්නවා මේ විදියට ඍජු බද්දක ලක්ෂණ. මොනවාද පුතේ ඍජු බද්දක ලක්ෂණ වෙන්නේ? බාණ්ඩ හා සේවා මිල කෙරෙහි ඍජු බලපෑමක් නැහැ. බද්දට දෙවෙනි ලක්ෂණය තමයි පුතේ බද්දට යටත් වන්නා විසින්ම බදුබර දැරිය යුතුයි. ඒ කියන්නේ විතැන් කරන්න බෑ. බද්දට යටත් වන්නා විසින්ම බදුබර දරන්නට ඕනේ. බද්දට යටත් වන්නා විසින්ම දැන් ආදායම් මත බදු දරන්න ඕනේ තමන් විසින්මයි. ඊළඟට තව දෙයක් තමයි ඍජු බදු වල පැහැර හැරීමේ හැකියාව වැඩි. පැහැර හරින්න පුළුවන් ඒ බද්ද. තව දෙයක් තමයි මුළු රාජ්‍ය ආදායමෙන් ඉතා සුළු ප්‍රමාණයක් තමයි ඍජු බදු ආදායම් ලැබෙන්නේ. ඍජු බදු ආදායම් ලැබෙන්නේ පුතේ මුළු රාජ්‍ය ආදායමෙන් ඉතා සුළු ප්‍රමාණයක්. 10%ක් 12%ක් වගේ ඊටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. ඒ නිසා දැන් ඍජු බද්දක ඔන්න අපි මූලික ලක්ෂණ ටිකක් කිව්වා. බදු බර විතැන් කරන්න බෑ. විශේෂයෙන්ම බද්දර යටත් වන්නා විසින්ම දරන්න ඕනේ. බාණ්ඩ හා සේවා මිල කෙරෙහි ඍජු බලපෑමක් නැහැ. ඊළඟට මුළු රාජ්‍ය ආදායමෙන් ඉතා නොතැකිය යුතු ප්‍රමාණයක් තමයි ඍජු බදු විදියට රජයට ආදායම් ලැබෙන්නේ. එතකොට ඊළඟට අපි කතා කරනවා වක්‍ර බදු ගැන. වක්‍ර බද්දක් කියලා කියන්නේ දරුවෝ නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා විතැන් කළ හැකි බදු. නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා විතැන් කරන්න පුළුවන් නම් එක් පාර්ශ්වයක සිට දැන් නිෂ්පාදකයා ඔහුගේ ලාභය මත යම් බද්දක් ගහලා ඒක කාටද? තොග වෙලෙන්දට. තොග වෙලෙන්දගෙන් ඒක සිල්ලර වෙලෙන්දට. සිල්ලර වෙලෙන්දාගෙන් අවසාන වශයෙන් පාරිභෝගිකයාට විතැන් කරනවා. ඒ පාරිභෝගිකයාට විතැන් කරනකොට ඒ පාරිභෝගිකයා අවසාන වශයෙන් බදු බර දරනවා. ඒ නිසා එයාට අපි කියනවා බදු ආපාතකයා කියලා. කවුද කියන්නේ? බදු ආපාතකයා. බදු ආපාතය කියලා කියන්නේ පුතේ අවසාන වශයෙන් විතැන් කිරීම. අපිට දෙවෙනි කොටසේ විශේෂයෙන්ම රාජ්‍ය ආදායම් පාඩමේදී බදු පාඩම ඉතාම පුළුල් විදිහට අධ්‍යයනය කරන්න පුළුවන්. හරි, දැන් අපි වක්‍ර බද්දක් ගැන කතා කරපුවාම බදු බර පැහැදිලිවම නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා විතැන් කරන්න පුළුවන්. එහෙනම් විතැන් කරපුවාම තියෙන ලක්ෂණ මොනවද බලන්න. වක්‍රබද්දේ ලක්ෂණ තමයි. දැන් වක්‍රබද්දේ උදාහරණ මොනවද? ආනයන මත බදු, අපනයන මත බදු, වටිනාකම් මත බදු. දැන් මේ දවස්වල අපි ගැලපුම් කරන්නේ වටිනාකම් මත බද්ද, වැට් එක, වැට් බද්ද. දැන් account වලදී විශේෂයෙන්ම වැට් බද්ද ගැන අධ්‍යයනය කරනවා. ඒක ගණනය කරන ආකාරය පිළිබඳව හඳුන්වා දෙනවා. ඒ නිසා විශේෂයෙන්ම වෙන ලක්ෂණයන් වෙන්නේ එක ආදායම්, ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පාරිභෝගිකයාගේ සිට විශේෂම නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා විතැන් කරන්න හැකිවීම, බාණ්ඩ හා සේවා මිල කෙරෙහි ඍජු බලපෑමක් තිබීම, ඊළඟට මුළු රාජ්‍ය ආදායමෙන් සැලකිය යුතු රාජ්‍ය ආදායමක් වක්‍රබද්දෙන් ලැබීම, ඊළඟට පැහැර හැරීමේ හැකියාව නැහැ. කවුරු හරි මේ බද්ද දරන්න වෙනවා. වෙළඳපොළ තුල කවුරු හරි මේ බද්ද දරන්න වෙනවා නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා. එහෙමනම් රජය සිය ආදායම් අපේක්ෂාවෙන් මේ දරන බද්ද අනිවාර්යයෙන්ම වක්‍ර බද්දක් වෙන්නට ඕනේ. ඒක අපි කියනවා ඒකක. දැන් අපි ඒ වක්‍ර බද්ද අපි බෙදනවා ඒකක මත වක්‍ර බදු සහ වටිනාකම් මත වක්‍ර බදු කියලා. ඒකක මත වක්‍ර බදු සහ වටිනාකම් මත වක්‍ර බදු. ඉන් පස්සේ දරුවෝ අපි ඒකක මත වක්‍ර බද්දක් කියන්නේ මොකද්ද කියලා හඳුනගන්නවා. ඒකක මත වක්‍ර බද්දක් කියන්නේ මොකක්ද කියලා හඳුන ගන්නවා. ඉතාම පැහැදිලි මාතෘකාවක් එතකොට ලියාගන්න. ඒකක මත වක්‍ර බද්ධක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මෙහිදී ඒකක මත වක්‍ර බද්ධකදී සිදුවන්නේ නිෂ්පාදනය කර අලෙවි කරන එක් එක් ඒකකයන් මත නිශ්චිත මදු මුදලක් අය කිරීමයි. මෙහිදී සිදුවන්නේ නිෂ්පාදනය කර අලෙවි කරන එක් එක් ඒකකයන් මත, ඒ කියන්නේ මිල මත නිශ්චිත බදු මුදලක් අය කිරීමයි. අපි පහත ලේඛනයෙන් එය හඳුන ගන්නවා. ඒකක මත වක්‍ර බද්ධක් කියලා කියන්නේ හැම මිලකටම අදාළ සමාන බද්ධක් අය කිරීම. හැම මිලකටම අදාළ සමාන බද්ධක් අය කරනවා. දැන් උදාහරණයක් අපි රුපියල් 10ේදිත් අය කරන්නේ සමාන බද්ධක්, 20ේදිත් අය කරන්නේ සමාන බද්ධක්, 30ේදිත් අය කරන්නේ සමාන බද්ධක් ආදි වශයෙන්. එහෙනම් පුතාලා දුවලා අපිට අවශ්‍ය වෙනවා පහළට තීරු පහක් දෙන නැවත ලේඛනයක්. පහළට රූල් පහක් තියෙන තීරු පහක් ඇඳගන්න. පහළට රූල් පහක් තියෙන්නට ඕනේ. තීරු පහකින් යුක්ත ලේඛනයක් සකස් කරගන්න. දැන් මේ ලේඛනයේ අපි සකස් කරගන්නවා මිල. කොහොමද මිල හැදෙන්නේ? 10, 20, 30, 40, 50 ආදි වශයෙන් ඉල්ලුම් ප්‍රමාණය හැදෙනවා පුතේ. 500, 400, 300, 200, 100 ආදි වශයෙන් සැපයුම් ප්‍රමාණය හැදෙනවා. 100, 200, 300, 400, 500 ආදි වශයෙන්. ඊට පස්සේ හතරවෙනි තීරුව තමයි බද්දට පෙර මිල. ඒ කියන්නේ ඒකක බද්ද කියලා උනන් දාගන්න. ඒකක බද්ද කියලා දාගන්න හතරවෙනි තීරුව. ඒකක බද්ද වෙනස් වෙන්නේ 10 10 10 10 ආදි වශයෙන් තියෙන අවස්ථා පහේදීම. බද්දට පසු මිල වෙන්නේ අනිවාර්යයෙන්ම පවතින මිලට බද්ද එකතු කරන්න. 10 ධන 10 20යි. මිල 20 ධන 10 30යි. මිල 30 ධන 10 40යි. මිල 40 ධන 10 50යි. මිල 50 ධන 10 60යි. දැන් පුතාලට සුවිශේෂ වූ කාර්යභාරයක් ඉටු කරගන්න වෙනවා. මේ ලේඛනයේ දත්ත ටික අපි ඉතාම පැහැදිලිව රූප සරහණක් අඳින්නයි සූදානම් වෙන්නේ. මේ රූප සරහණ අඳින්නකොට මම කිව්වා විශේෂයෙන් මේ පාඩමේදී ප්‍රස්ථාරකොළ කීපයක් අතතිව, නැත්නම් කොට්‍රෝල් කොළ කීපයක් අතතිව වාඩි වෙන්න කියලා. මොකද වෙනත් විෂයක් හා සම්බන්ධව සසඳනව නෙවෙයි දරුවෝ. ප්‍රධාන වශයෙන් මේ පාඩම් ලේඛන සමීකරණ ප්‍රස්ථාර මත තමයි මේ තුන්වෙනි හතරවෙනි මාතෘකාවන් සකස් වෙලා තියෙන්නේ. නිසා ඉතාම පැහැදිලිව මේ රූප සරහන අපට ඇඳගන්න පුළුවන් වුණොත්, ඇඳගන්න පුළුවන් බව මට 100%ක් විශ්වාසයි. මම ඉතාම සරලව ඒ පැහැදිලි කරලා දෙනවා. ඇඳගත්තොත් අපට ඉතිරි ගැටලු ටික ඉතාම සාර්ථකව විසඳ ගන්නට පුළුවන් වෙනවා. හොඳයි, දැන් ඔයාලා ළඟ තියෙන කොට්‍රෝල් කොලේ හරි ප්‍රස්ථාර කොලේ හරි, ප්‍රස්ථාර කොල තියෙන දරුවන් විශේෂයෙන්ම සිරස්සක්ෂේ කුඩා කොටු 10කින් ඒකක 10 බැගින් ගන්න කොට්‍රෝල් කොළ තියෙන දරුවන් ඔයාලා කැමති ආකාරයට එක සකස් කරගන්න. කොටු ප්‍රමාණයක කොටු 5කින් ඒකක 10 ගන්න උනොත් ගත්තත් කමන්නේ. කොට්‍රෝල් කොළ තියෙන දරුවන්, ප්‍රස්ථාර කොළ තියෙන දරුවන් විශේෂයෙන්ම කුඩාම කුඩා කොටු 10කින් ඒකක 10 ගානේ අපි සකස් කරගෙන යනවා. ඔන්න කීයේ වෙනකන් සකස් කරගෙන යනවද? සිරස්සක්ෂේ 50 වෙනකන්. 50 වෙනකන් සකස් කරගෙන යනවා. කුඩා කොටු 10කින් 10 ගානේ 10, 20, 30, 40, 50. ඒ වගේම තිරස්සක්ෂයේ අයගත් දුර ප්‍රමාණයම අරගෙන පුංචි කොටු 10කින් ඒකක 100 ගානේ, එසේම කොට්‍රෝල් කොළ නැති මේ ප්‍රස්තර කොළ නැති දරුවන් මේ මොහොතේදී කොට්‍රෝල් කොළ කොටුල් කුඩා කොටු පහ ගානේ තිරස්සක්ෂයේ ගන්න ටිකක් ලොකුවට ඒකක 100 ගානේ ඒකක 100යි ඒකක 200යි ඒකක 300යි 400යි 500යි මේවා අමුතු දේවල් නෙවෙයි විශේෂයෙන්ම අපි ඉහත පාඩමේදී මේවා මේ වගකීම ගත්තා මේ ප්‍රස්තාර ඇඳා ඒ නිසා කිසිදු ගැටලුවක් නැහැ ඔන්න දැන් අපි ලකුණු කරන්න යන්නේ සිරස්සක්ෂය ඒ උඩම p ලෙසද තිරස්සක්ෂයේ q ලෙසද ලකුණු කරන්න එසේ ලකුණු කරගත්තට පස්සේ අපි ලේඛනයට යනවා ඔන්න අපි ඉල්ලුම් වක්‍රය අඳින්න මේ ඉල්ලුම් වක්‍රය අඳින්න හරිම ලේසියි මිල 10 දී ඉල්ලුම් ප්‍රමාණය 500 ලකුණු කරන්න මිල 20 දී ඉල්ලුම් ප්‍රමාණය 400 ලකුණු කරන්න මිල 30 දී ඉල්ලුම් ප්‍රමාණය 300 ලකුණු කරන්න මිල 40 දී ඉල්ලුම් ප්‍රමාණය 200 ලකුණු කරන්න මිල 50 දී ඉල්ලුම් ප්‍රමාණය 100 ලකුණු කරන්න ඉතාලම පැහැදිලි වක්‍රයක් ඒවි සරල රේඛාවක් ඒවි වමේ සිට දකුණට පහළ බසින ඉල්ලුම් වක්‍රයක් මේ ආකාරයෙන්ම සැපයුම් වක්‍රයටත් ඒ සිදුවීමම කරන්න මිල 10 දී සැපයුම් ප්‍රමාණය 100 ලකුණු කරන්න මිල 20 දී සැපයුම් ප්‍රමාණය 200 ලකුණු කරන්න මිල 30 දී සැපයුම් ප්‍රමාණය 300 ලකුණු කරන්න මිල 40 දී සැපයුම් ප්‍රමාණය 400 ලකුණු කරන්න මිල 50 දී සැපයුම් ප්‍රමාණය 500 ලකුණු කරන්න ඔන්න දැන් අපිට ඉල්ලුම් මේ සැපයුම් වක්‍රයක් ආවා මූල ලක්ෂයේ සිට සැපයුම් වක්‍රය ඒ S කියලා ලකුණු කරන්න ඉහතදී අඳපු වක්‍රය D කියලා ලකුණු කරන්න මෙන්න සමතුලිත වෙනවා ඉතාම පැහැදිලිව මිල 30 දී ඉල්ලුම් ප්‍රමාණය හරියටම සැපයුම් ප්‍රමාණයට සමාන වෙනවා එතකොට සමතුලිත ප්‍රමාණය අපිට වෙනවා කීයද 300ක් වෙනවා මිල අපිට 30ක් බවට පත් වෙනවා දැන් අපි එතන යටින් ලියා ගන්නවා දරුවෝ අපි හඳුනාගත්ත වැදගත් තොරතුර ඉහත රූප සටහනේ සමතුලිත මිල 30ක් සහ සමතුලිත ප්‍රමාණය ඒකක 300ක් බවට මා හිතනවා මේ මොහොතේදී ඔයාලා ඉතාම සාර්ථක විදියට ඉල්ලුම් සහ සැපයුම් වක්‍ර දෙක ඇඳ ගන්න ඇති අපි තාම මොහොතකින් මේ වක්‍ර මත බදු පනවන්න යන්නේ ඒකක මත බද්දක් පනවන්න යන්නේ ඒකක මත වක්‍ර බද්ද කොහොමද රූප සරහන් ගත වෙන්නේ කියලා මා දැකපු සහ ප්‍රායෝගික කතන්දරේ නම් දරුවෝ විශේෂයෙන්ම අපේ දරුවන් ප්‍රස්තාර අඳින්න ගොඩක් කම්මැලි කැමති නෑ හැබැයි ප්‍රස්තාරික නිරූපණයන් අහන අවස්ථාවලදී ඒ ලැබෙන ලකුණු ප්‍රමාණය ගන්න අපි සෑහෙන උත්සාහයක යෙදෙන්න ඕනේ ඒක නිර්වුල් අවබෝධයකින් ඒ සිදු කර ගන්න ඕනේ දැන් මේ මොහොතේදී අපි සමතුලිත මිල හා සමතුලිත ප්‍රමාණයේ වැඩ කටයුතු අවසන් කරලා තියෙන්නේ දැන් අපි කියනවා මෙන්න මෙහෙම කතන්දරයක් රජය වෙළඳපොළට මැදිහත් වී රුපියල් 10ක ඒකක බද්දක් පැන වූයේයි සිතමු මොකද අපිට වෙන්න යන්නේ රජය වෙළඳපොළට මැදිහත් වෙලා රුපියල් 10ක ඒකක බද්දක් පනවන්නයි යන්නේ ඒකක බද්දක් පනවන්න යන්නේ දැන් අපි කියනවා පුතේ මේ ඒකක බද්ද පැනවීම නිසා ඒකක බද්ද පැනවීම නිසා ඒකක බද්ද පැනවීම නිසා වෙළඳපොළ ක්‍රියාකාරීත්වය පහත පරිදි වෙනස් වෙනවා කියලා. පහත පරිදි වෙනස් වෙනවා කියලා. දැන් ඔන්න රූප සරහන පුතාලා ළඟ තියෙනවා. දැන් ඔන්න වෙනස් වීම ටික ක්‍රමක්‍රමයෙන් හඳුන ගන්නටයි යන්නේ. දැන් ඔයාලගේ රූප සරහන ළඟට ගිහිල්ලා ඒකක බද්ද රුපියල් 10 නිසාවෙන් අපි ඒකක මත වක්‍ර බද්ද ඇඳලා ඉමු. යන්න රූප සරහනේ මූල ලක්ෂය ළඟට බින්දුව එතන ඉඳලා හරියටම පුංචි කොටු 10ක් මා කිව්වා ප්‍රකාශ කරා මම කොටුල් කොලයක් නම් පොඩි කොටු 5ක් එහෙනම් ප්‍රස්තාර කොලේ නම් පුංචි කොටු 10ක් ළඟට ගිහිල්ලා තිතක් තියන්න සිරස්සක්ෂයේ මුල් ලක්ෂයේ ඉඳලා කොටු 10ක් ගිහිල්ලා අපි තිතක් තියනවා එතන අපි ඒ තිත තිබ්බා ඔන්න දැන් අපි පළවෙනි ලක්ෂය හොයාගත්ත වක්‍ර බද්ද ඇඳීම සඳහා ඒකක මත වක්‍ර බද්ද ඇඳීමේ ඒ වක්‍රය ඇඳීමේ පළවෙනි ලක්ෂය හොයාගත්ත කොහොමද හොයාගත්තේ මූල් ලක්ෂය ළඟට ගිහිල්ලා සිරස්සක්ෂයට පුංචි කොටු 10කින් අපි තිතක් තිබ්බා. අපි යනවා වෙළඳපොළ සමතුලිතතාවය ළඟට. මිල 30 ප්‍රමාණය 300ක් වෙච්ච අන්නේ ළඟ එතන E කියලා ලකුණු කරන්න ඊළඟ අපි ඔන්න ලක්ෂයක් තිබ්බා E කියන ලක්ෂයේ. එතන ඉඳලත් පුංචි කොටු 10ක් උඩට යන්න නැත්නම් අර අපි කිව්ව කොට්‍රෝල් කොළ පහක් කොට්‍රෝල් කොටු පහක් උඩට යන්න එතනදී එතනත් අර බිංදුවේ සිට 10 දක්වා ගත්ත දුර ප්‍රමාණයමට අදාළ දුර ප්‍රමාණයකින් තිතක් තියන්න. ඒ කියන්නේ 30 10 300යි එතන ඉඳලා පුංචි කොටු 10ක් සිරස් පැත්තට තිතක් තියන්න. දැන් ඔන්න ඔය ලක්ෂ දෙක යා කරන්න. කොයි ලක්ෂ දෙකද සයා කරන්න කියන්නේ? බිංදුවෙන් පටන් ගත්ත පොඩි කොටු 10කින් තිබ්බ ලක්ෂයයි සමතුලිත මිල සහ ප්‍රමාණය ළඟ ඊ ලක්ෂයේ ඉඳ ලෙවල් ඉහළට ගමන් කරපු මේ කුඩා කොටු 10ට අදාළ ලක්ෂයයි යා කරන්න. ඉතාම සමාන්තරව සැපයුම් වක්‍රයේ වමට විතැන් වෙන්නට ඕනේ. ඒකට අපි කියනවා පුතේ බදු සහිත සැපයුම් වක්‍රය කියලා. ඒක ලකුණු කරනවා S ධන T කියලා. S ධන T. දැන් ඒ වක්‍රය ඇඳගත්ත හැටි පුතාලා දුවලට තේරෙන්නේ නැති. බිංදුවේ සිට 10 දක්වා ලකුණු කරා 100,000ක්. ඊළඟට සමතුලිත මිල සහ ප්‍රමාණයට අදාළ ඊ ලක්ෂයේදී තව ලක්ෂයක් ලකුණු එතන ඉදිරි වෙලා හරියටම දුර ප්‍රමාණය අර වගේ කුඩා කුඩු 10ක් අරගෙන ලකුණු කරා. ඔන්න. දැන් අපි ඊතලයකින් ප්‍රකාශයට පත් කරනවා වක්‍රයේ වමට විතැන් වෙන බව. හොඳයි දරුවෝ. එතකොට අපි දැන් බදු සහිත සැපයුම් වක්‍රය ඉතා පැහැදිලිව අවබෝධ කරගත්තා. අපි දැන් ඉගෙනගත්තේ දැනුම, ඒ රූප සටහනෙන් අපි හඳුනාගත්තේ දැනුම පොඩි සටහනකට ගමු. අපි කිව්වා නේද දරුවෝ, ඒකක මත වක්‍රබද්ධක් පනවනකොට වෙළඳපොළ ක්‍රියාකාරීත්වය පහත පරිදි වෙනස් වෙනවා කියලා. ඒ වෙනස් වීම මෙන්න මේ විදිහට අපි අඳුරගමු. කොහොමද අඳුරගන්නේ? ඒකක බද්දේ ප්‍රමාණයෙන්, ඒ කියන්නේ රුපියල් 10 ප්‍රමාණයෙන් සැපයුම් වක්‍රයේ සමාන්තරව වමට විතැන් වෙනවා. සැපයුම් වක්‍රයේ සමාන්තරව වමට විතැන් වෙනවා. අපි ඒක කරා. ඒ විතැන්වීම කරා. දැන් ඒ වගේම දෙවෙනි ලක්ෂණය තමයි සමතුලිත මිල රුපියල් 30 සිට 35 දක්වා වැඩි වෙනවා. දැන් පුතාලා දුවලගේ රූප සටහනේ ලකුණු කරගන්න සමතුලිත මිල හරියටම E1 කියලා වල 35ට කඩේරක් ගහලා මිලාක්ෂයේ පහලට කඩේරකුත් ගහන්න එතකොට එනවා ප්‍රමාණය 250. 35ට කඩේරක් ගහන්න මිලාක්ෂයේ ඒ වගේම ප්‍රමාණක්ෂයේ ගහන්න ඕනේ 250. එතකොට කඩේරක් ගහන්න එතන අපි E1 කියලා ලකුණු කරනවා. අපෙන් අහනවා පුතේ එතන සමතුලිත මිල 30 සිට 35 දක්වා වැඩි වෙනවා. ඒකට අපි කියනවා පාරිභෝගිකයා ගෙවන මිල කියලා. පාරිභෝගිකයා කීයද පුතේ ගෙවන්නේ? 35යි. ඒක අපි රූප සරහානේ දකුණු පැත්තේ ඉඩ තියෙනවා නම් පුතාලා දොල ලියාගන්න මේ විදියට E1B. දැන් E1 ළඟට ගියාද? E1 ලක්ෂය ළඟට ගිහිල්ලා පහළට ගමන් කරනකොට 25 දී කඩේරක් ගහන්න. ඔබට දැන් 25 දී කඩේරක් ගහනවා මිලාක්ෂයේ ඉඳලා. එතනදී අන්න අර පැරණි සැපයුම් වක්‍රය කැපෙනවා. ඒ කැපෙන තැන B කියලා ලකුණු කරන්න. පැරණි සැපයුම් වක්‍රය කැපෙන තැන B කියලා ලකුණු කරන්න. එසේ ලකුණු කරලා දැන් දකුණු පැත්තේ අපි ලියනවා E1B සම්පූර්ණ ඒකක බද්ධ කියලා. E1B සම්පූර්ණ ඒකක බද්ධ. හරිද? එතකොට දැන් ඔන්න අපි විශාල දැනුම් සම්භාරයක් එකතු කරගෙන යන ගමනක් මේ. ඔන්න දැන් සමතුලිත මිල 30 සිට රුපියල් 35 දක්වා වැඩි වෙනවා. ඒක E ලක්ෂය E1 කියලා ලකුණු වෙනවා. අපි දැන් දකුණු පැත්තේ ලියාගත්ත E1 පුංචි ඉරක් B කියලා කියන්නේ සම්පූර්ණ ඒකක බද්ධ කියලා. ඒ නිසා ඒක අඳුරගන්න හරිම ලේසි. ඊළඟ වැදගත් කරුණ තමයි දරුවෝ, නිෂ්පාදකයාට ලැබෙන මිල රුපියල් 30 සිට 25 දක්වා අඩු වෙනවා. සමතුලිත මිලේදි නිෂ්පාදකයාට හම්බුණා 30ක්. දැන් එයාට හම්බෙන්නේ 25යි. මං කොහොනේ කඩේරක් ගහන්න කියලා. ඒ කඩේරෙන් ඔයාලට පේනවා ඒ නිෂ්පාදකයාට ලැබෙන රුපියල් 25. එතකොට ඊළඟට ඒ වගේම තව වැදගත් කරුණක් සිදු වෙනවා. මොකක්ද ඒ වැදගත් කරුණ? සමතුලිත ප්‍රමාණය ඒකක 300 සිට 250 දක්වා අඩු වෙනවා. සමතුලිත ප්‍රමාණය ඒකක 300 සිට 250 දක්වා අඩු වෙනවා. ඊට පස්සේ පැහැදිලිවම මෙන්න මේ ඉංග්‍රීසි අකුරු ටික පුතාලා දුවලා සකස් ලකුණු කරගන්නට වෙනවා මම මේ කියන ආකාරයට. ඉල්ලුම් වක්‍රය හරියටම හැටේදී ස්පර්ශ වෙනව නේද මේ මිලාක්ෂයේදී? හැටේදී ස්පර්ශ වෙනවා මිලාක්ෂයට. එන්නේ 60-35 සමතුලිත මිල, නව සමතුලිත මිල කියන ඒ පරාසය තුළ තියෙන ප්‍රදේශයට ඒ කියලා ලකුණු කරන්න. මා නැවත කියන්නම්, ඉල්ලුම් වක්‍රයේ මේ උපරිම ඉල්ලුම් මිල තියෙන්නේ 60, නව සමතුලිතයේ 35, E1 කියලා ලකුණු කරපු ඒ ප්‍රදේශය ඒ කියලා ලකුණු කරන්න. ඊළඟට 30-35 අතර ඒ ප්‍රදේශයේ B කියලා, 25-30 අතර ප්‍රදේශයේ H කියලා, ඊට පස්සේ අහිමි වෙන සමාජ සුබ සාධන කොටස D සහ F කියලා, ඊට පස්සේ Dට වම් අත පැත්තේ තව පුංචි ත්‍රිකෝණයක් ඉතුරු වෙලා තියෙනවා, ඒ C කියලා. Fට වම් පැත්තේ තව කොටසක් ඉතුරු වෙලා තියෙනවා, ඒක G කියලා. ඊට පස්සේ ත්‍රිකෝණයක් අපිට නිර්මාණය වෙලා තියෙනවා පුතේ 10 25 අතර, අන්න ඒක I කියලා. ඊට පස්සේ තව ත්‍රිකෝණයක්, තව විශේෂයෙන්ම සැපයුම් වක්‍ර දෙක අතර ප්‍රදේශයක් තියෙනවා, බිංදුවත් 10ත් අතර, එතන J කියලා. ඊට පස්සේ තව ත්‍රිකෝණයක් නිර්මාණය වෙලා තියෙනවා බිංදුව B සහ 250 කියන තැන, එතන K කියලා ලකුණු කරගන්න. හරි, ඒ ඉංග්‍රීසි අකුරු ටික ගැන මම නැවත පැහැදිලි කරනවා. ඒ නිසා කලබල වෙන්න එපා ඒ ලකුණු කිරීම සම්බන්ධව. අපි ඉස්සලාම මම ආයෙ නැවත ඉංග්‍රීසි අකුරු ටික ගැන පුතාලා දුලට කියනවා. ඒ නිසා ගැටලුවක් කරගන්න එපා. ඒ රූපසරණ මත කොහොමද ඉංග්‍රීසි අක්ෂරයන් සකස් කරේ කියලා අපි ඒකෙන් ලොකු දැනුමක් ගන්න යනවා. පාරිභෝගික වියදම හේවත් පැහැදම සොයන්න යන්නේ අපි වෙනස් වීම මේ ඒකක මත වක්‍ර බද්ධක් පැනවීම නිසා. බද්දට පෙර පාරිභෝගික පැහැදම තිබ්බේ පුතේ. බද්දට පෙර පාරිභෝගික පැහැදම, දැන් පොඩි මාතෘකාවක් ලියාගන්නකෝ. පාරිභෝගික වියදම හේවත් පැහැදම වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? මොනවා හින්දාද වෙනස් වෙන්නේ? බදු පැනවීම නිසා. එනම් බද්දට පෙර පාරිභෝගික පැහැදම සමාන වෙනවා සමතුලිත මිල වැඩි කරන්න සමතුලිත ප්‍රමාණය. ඒ සමතුලිත මිල කියන තැන පැවති කියලා දියාගන්න. පැවති සමතුලිත මිල වැඩි කරන්න පැවති සමතුලිත ප්‍රමාණය. ඒතොර පැවති සමතුලිත මිල 30ක් වෙනවා. පැවති සමතුලිත ප්‍රමාණය 300ක් වෙනවා. එතකොට රුපියල් 9000ක් වෙනවා බද්දට පෙර පාරිභෝගික පැහැදම වියදම. බද්දට පසු පාරිභෝගික පැහැදම අපි හඳුර ගන්නවා නව සමතුලිත මිල වැඩි කරන්න නව සමතුලිත ප්‍රමාණය. ඒතොර නව සමතුලිත මිල වැඩි කරපුවාම නව සමතුලිත ප්‍රමාණයෙන් 35 වැඩි කරන්න 250. 35 වැඩි කිරීම 250. කීයද 35 250 වැඩි කරපුවාම? 8750යි. හොඳයි, අද දවසේදී අපි විශේෂයෙන්ම බදු පාඩම සම්බන්ධයෙන් ඒකක මත බද්දක් ගැන ඉතා පැහැදිලි අවබෝධයක් ගත්තා, පැහැදිලි දැනුමක් ගත්තා. ඒ නිසා ඒ දැනුම ඔයාලා එකතු කරගන්න ඔයාලගේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට ගිහිල්ලා ඒ පුනරීක්ෂණයන් සිදු කරන්න. ක්‍රමානුකූලව මේ පාඩමත් එක්ක ඉන්න අපි තව ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සමීකරණ මගින් කොහොමද ඒකක බද්දක් පනවන්නේ, ඒ වගේම සමීකරණ මගින් ඒකක බද්දක් පනවන විදිහ, ඒ වගේම ඒකෙදි කොහොමද පාරිභෝගික නිෂ්පාදන අතිරික්තයන් වෙනස් වෙන්නේ, ආර්ථික අතිරික්තයන් වෙනස් වෙන්නේ, ඊට අදාළව කොහොමද පාරිභෝගිකයාට සහ නිෂ්පාදකයාට මේ බදු බර බෙදිලා යන්නේ, ඒ වගේම සහන ආධාර පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කරන, විශේෂයෙන්ම අවම මිලකරණය, උපරිම මිලකරණය, සහතික මිලකරණය ඉදිරි පාඩම් වලදී අවබෝධ කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
මෙදරට ගුරු ගෙදර. ඒ ඔබ සොඳන්නේ අද බොවිනන්ගෙන් ලද ආර්ථික විද්‍යාවේ වැඩසටහනට මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආචාර්ය ප්‍රියන්ත ගොඩපළ ඇදුරුතුමන් ඔබ වෙනුවෙන් ඒ දැනුම්වත් කිරීම සිදු කළේ.